ගරු දයසිරි ජයසේමතුම ඔබතුමාට විනාඩි 26ක් තියෙනවා. ඔබතුමාගේ කාලයෙන් අවශ්‍ය ඕනෑම දෙයක් මැදදී උත්තරයක් අවශ්‍ය නම් මට පුළුවන් ඒ වෙනුවෙන් මැදිහත් වෙලා උත්තර දෙන්න.
මම විශේෂයෙන්ම සන්තෝෂ වෙනවා අද දවසේ ක්‍රීඩා අමාත්‍යාංශය පිළිබඳව දීර්ඝ සාකච්ඡාවක් සිද්ධ වුණා. මම උදේ ඉඳලා මේක අහගෙන හිටපු නිසා මම කැමති විශේෂයෙන්ම පළවෙනියෙන්ම ස්තුතිවන්ත වෙන්න අපේ මුදල් අමාත්‍ය රවි කරුණායක මැතිතුමාට. විශේෂයෙන්ම අපි 2016 දරු සභාපතිතුමනි අපිට ලැබිලා තිබුණේ ඇත්තටම රුපියල් මිලියන 4157.15. හැබැයි අද වෙනකොට එදත් අපිට 2016 තිතුමා අපිට තවත් රුපියල් මිලියන 1000ක් අතිරේක ප්‍රතිපාදන විදිහට දුන්නා අපේ ක්‍රීඩා අමාත්‍යංශ වෙත. මේ අවුරුද්දේ එතුමා අපිට ඇත්ත වශයෙන් මිලියන 4489.37ක් අපිට අපේ අමාත්‍යංශයට දෙන ගමන් අතිරේක ප්‍රතිපාදන විදිහට තවත් රුපියල් මිලියන 1755ක් වෙනම ලබා දීලා තියෙනවා. ඒ අනුව ඇත්ත වශයෙන්ම 2016ට වඩා රුපියල් මිලියන 2102ක් අපිට අපේ අමාත්‍යංශයට වැඩියෙන් වෙන් කළා තියෙනවා. මම ඒකට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම අධිකාරු ජනාධිපතිතුමාටත් ගරු අග්‍රාමාත්‍යතුමාටත් එතුමා මේ නායකයන් දෙපළම අද ක්‍රීඩාවේ තියෙන වටිනාකම පිළිබඳ හොඳට අවබෝධයකින් ක්‍රියා කරන නායකයෝ දෙන්නේ. ඒ නිසාම රවි කරුණායක මැතිතුමාටත් මම ස්තුතිවන්ත වෙනවා. එතුමා මේ සම්බන්ධව අපිට විශාල සහයෝගයක් ශක්තියක් අපිට ලබා දෙනවා කියන එක මම විශේෂයෙන්ම කියන්න කැමතියි. ඒ වගේම ගිය අවුරුද්දේ රුපියල් මිලියන 660ක් අවුරුදු 15කින් විතර සංවර්ධනය කළ තිබුණ නැති සුගතදාස ක්‍රීඩාංගණය සම්පූර්ණයෙන්ම නවීකරණය කරලා වැඩකටයුතු කරන්න එතුමා දා අපිට මුදල් ලබා දීලා තියෙනවා. ඒ වගේම මම විශේෂයෙන්ම කියන්න කැමතියි ලබන දෙසැම්බර් 20 වෙනකොට අපි සුගතදාස ක්‍රීඩාංගණයේ අලුත් ධාවන පතේ එළීම සඳහා අවශ්‍ය කරන ඒ කොන්ත්‍රාත්තුව පිරිනැමීමේ අවසාන කටයුතු ටික අවසන් කරපුවාම අපිට මාස දෙකකින් විතර අලුත් ක්‍රීඩාංගණයේ සුගතදාස ක්‍රීඩාංගණයේ නව ධාවන පතේ අවුරුදු ගාණක් කෑ ගහපු කතා කරපු අපි සියලු දෙනා වියෝජන ලක් කරපු එය අපිට හදලා ඉවර කරන්න පුළුවන්. ඊට අමතරව විශේෂයෙන්ම රවිකරණක මැතිතුමාගේ ඉල්ලීම තිබුණා මේ ගෘහස ක්‍රීඩාංගණය ලෝකයේ ඕනම රටක ඉන්න නැත්නම් විශේෂ ව්‍යාපෘති වලට නැත්නම් විවිධ ප්‍රසංග වලට දෙන්න පුළුවන් විදිහට එහි ශබ්දවාහිනී ශබ්ද විකාශන යන්ත්‍ර ටික අලුත් වැඩියා කරන්න සහ අලුතෙන් සවි කරන්න ඒකට අවශ්‍ය කරන වැඩපිළිවෙළත් අපි දැන් සකස් කරලා තියෙනවා. මම ඒ නිසා එතුමාට ස්තුතිවන්ත වෙනවා. ගිය අවුරුද්දේ රුපියල් මිලියන 660ක් වෙනම මුදලක් විදිහට අපිට වෙන් කළා තියෙනවා. ඊට අමතරව මම කියන්න කැමතියි දීගම් මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය සඳහා රුපියල් මිලියන 100ක් තමයි ලබලා දුන්නේ. නමුත් ඒක පොඩි වැරදීමක් එතුමාට සිද්ධ වෙලා තිබුණා. මම ඒක ගැන එතුමා දැනුවත් කරා. ඒ අනුව විශේෂයෙන් නුවරඑළිය අධි උන්නතාංශ නැත්නම් හයි ඇල්ටිටියුඩ් සෙන්ටර් කියන එක ඒකට රුපියල් මිලියන 500ක් දාලා තිබුණා. මම එතුමාට ඉල්ලුවා ඒක වෙනස් කරලා දෙන්න. අපිට අත් වශයෙන් දීගම ඒ ක්‍රීඩාංගණය රුපියල් මිලියන 500කින් අපි ආරම්භ කරනවා ලබන අවුරුද්දේ. අපි දැන්ටමත් ඒකට අවශ්‍ය කරන ශක්්‍යතා වාර්තාව අධ්‍යයනය කරලා අවසන් කරලා තිබෙන්නේ. ඒ අනුව මුලින්ම එහි ධාවනපතිය නැවත එලීමත් ඒ වගේම විශේෂයෙන්ම පිනුම් තටාකය සම්පූර්ණයෙන් නිම කිරීමටත් ඒ වගේම ගෘහස්ථ ක්‍රීඩාංගණය නිම කිරීමටත් ඊට අමතරව තව අපි ඉල්ලුවා විදේශ ආධාරයක් අපිට ලබා දෙන්න කියලා ඩොලර් මිලියන 300ක් විතර. ඒ සඳහාත් මම හිතන්නේ අවශ්‍ය කරන කටයුතු ටික අපිට එතුමා ලබා දෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ අනුව තව අවුරුදු දෙකකින් විතර කාලයක් ඇතුළත සමස්ත දීගම ක්‍රීඩාංගණය සම්පූර්ණයෙන්ම අවසන් කළා. ලංකාවේ ඉන්න සියලුම ජාතික කණ්ඩායම් වල පුහුණු සංචිත සියල්ල අපි එකට ගෙනල්ලා ලංකාවේ තියෙන ලොකුම ඇකඩමික බවට එකපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව විශේෂයෙන්ම විවිධ ක්‍රීඩාවන් වුෂු වෙන්න පුළුවන්, ජූඩෝ වෙන්න පුළුවන්, ඒ වගේම දුනු විදීම් වෙන්න පුළුවන්, ඒ වගේම ෂූටින් වෙන්න පුළුවන්, මේ හැම එකක්ම සියල්ලම මේ අකර 125ක භූමි ප්‍රමාණය අපි ස්ථාපිත කරන්න බලාපොරොත්තු වෙනවා. ලෝකේ තියෙන දැවැන්තම අකඩමියක් විදිහට මම හිතන්නේ රටට වැදගත් වෙන ක්‍රියාදාමයක්. ඊට අමතරව විශේෂයෙන් මේ අවුරුද්දේ තමයි සුගතදාස ක්‍රීඩාංගණයට නැවතත් රුපියල් මිලියන 250ක මුදලක් වෙන් කරලා තිබෙනවා. ඊට අමතරව විශේෂයෙන්ම අපි යෝජනාවක් කරා ලංකාවේ පළාත් කීපයක કૃතිම ධාවනපත ඉදි කරන්න අපිට අවශ්‍යයි. දැන් විශේෂයෙන්ම ගත්තම අපි බෝගම්බර වගේ ප්‍රදේශයක ගත්තම ඒ වගේම රත්නපුරේ අපි ලබන අවුරුද්දේ අපේ ජාතික මහ ක්‍රීඩා උළෙල තියෙන ප්‍රදේශය මේ හැම තැනකම අපි පළාත් ක්‍රීඩාංගණවල કૃතිම ධාවනපත සකස් කිරීමේ වැඩපිළිවෙලක් පටන් ගන්නවා. ඒ අනුව ඒකට අපිට රුපියල් මිලියන 250ක් මුලින් වෙන් කළා තියෙනවා. තව අපිට අවශ්‍ය වෙලා තියෙනවා ඒකට අපිට අවශ්‍ය කරලා තියෙනවා ක්‍රීඩාංගන තුනක් ඉදි කරන්න. ඒකට අවශ්‍ය කරන මුදල් අපි ඉල්ලා සිටින කැමැති. ඒ වගේ විශේෂයෙන්ම විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබුණේ මේක මම හිතන්නේ අපේ නාමල් රාජපක්ෂ මහත්මයාත් මතක් කරා කැපැසිටි ඩෙවලොප්මන්ට් එක නැත්තම් අපේ පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩපිළිවෙල. මේක විශාල අර්බුදයක් බවට පත් වෙලා තියෙන්නේ. පෞගේ කාලේ පුහුණුකරුවන් ඒ වගේම තරඟ තීරකයන් මිනිෂකාරවරුන් මේ අය සම්බන්ධව අපි මම බලාපොරොත්තු වෙනවා ගැසට් පත්‍රයක් ඉදිරිපත් කරලා ඒ ආයතන දෙකට ආයතන දෙකක් ස්ථාපිත කරන්න. එය තවත් පොදු වැඩපිළිවෙළක් යටතේ ස්වාධීන මණ්ඩලයක් මගින් පාලනය කරන වැඩපිළිවෙළකට ගේන්න. ඒ අනුව හැම ක්‍රීඩාවකටම එක විනිශ්චයකාරවරුන්ගේ කණ්ඩායමයි ඉන්න පුළුවන්. කණ්ඩායම් දෙක තුනක් ඉන්න බෑ. හැබැයි ඒ වගේම ලංකාවේ සියලුම විනිශ්චයකාරවරුන් වෙනම ආයතනයක් යටතටත් ලංකාවේ ඉන්න සියලුම පුහුණුකරුවන් වෙනම ආයතනයක් යටතටත් ගෙනල්ලා ඒ පුහුණුකරුවන් දැන් අද අපි දන්නවා ලෙවල් 1 to ලෙවල් 5 කියලා අපි දන්නවා 1 2 3 4 5 කියලා තියෙනවා. නමුත් මේ අය ලෙවල් 5 වල ඉන්න කට්ටිය කවදක්වත් පල්ලෑ ඉන්න කට්ටියට ඉඩරේ උඩරේ ඉන්න ඉඩ දෙන්නේ නැහැ. ඉතින් අපි දැන් මේක හදන්න වැඩපිළිවෙළ මම සකස් කරලා දෙනවා. ඔවුන් වෙනම වර්ගීකරණය කළා. පළවෙනි මට්ටමේ ඉන්න අයට දෙවෙනි මට්ටමට එන්නත් දෙවෙනි මට්ටමේ ඉන්න අය තුන්වෙනි මට්ටමට එන්නත් අපි උදව් කරන සූදානම්. අපි අමාත්‍යංශ විදියට අපිට ඒකට මුදල් මෙම් වෙලා තියෙනවා. ඒ සඳහා අපි රුපියල් මිලියන 85ක් අපිට ලැබිලා තියෙනවා. විශේෂයෙන් රුපියල් මිලියන 50ක් වෙනම මේකට ලැබිලා තියෙනවා. ඒ නිසා මම කියන්න කැමතියි ඒ සඳහා අපි අවශ්‍ය කරන කටයුතු ටික කරනවා. ඒ වගේම විශේෂයෙන්ම ලබන අවුරුද්දේ අපි බලාපොරොත්තු වෙනවා විශේෂ වැඩපිළිවෙලක් යටතේ මල්ල ක්‍රීඩාවට වෙනම පුහුණුකරුවෙක් ගේන්න පිට රටින් ගෙනල්ලා ඔහුට සම්පූර්ණයෙන් බාර දෙන්න. මල්ල ක්‍රීඩාවල ඉන්න සියලුම පුහුණුකරුවන් ඔහු යටතේ පුහුණු කරන්න. ඔබතුමා දන්නවා ක්‍රිකට් ක්‍රීඩාවෙත් මේ වගේම තත්ත්වයක් ඔබතුමා ඇති කළා තිබුණා. මම හිතන්නේ මේ වගේ වැඩපිළිවෙලක් අපි සකස් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව විදේශ රටවලින් අපි පුහුණුකරුවන් විශාල සංඛ්‍යාවක් ලබන අවුරුද්දේ අපි ගේනවා. මුදල් ගෙවලා නෙමෙයි අත් වශයෙන් විශේෂයෙන්ම රජයත් එක්ක අපි ගනුදෙනු කරන වැඩපිළිවෙලක් යටතේ. මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා අද අපේ මංගල සමරර මැතිතුමා. ඒ සම්බන්ධව අපිට වෙනම සාකච්ඡාවක් අපිට ලබලා දුන්නා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා ස්පෝර්ට්ස් ඩිප්ලොමසි කියන වෙනම යුනිට් එකක් වෙනම ඒකකයක් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආරම්භ කරන්න. විදේශ රටවල් ගණනාවක් අපිට තියෙන උදව් ගන්න අපිට අපි උදව් දෙන්න නෙමෙයි විශේෂයෙන්ම ඉහළම තාක්ෂණික දැනුම තියෙන හංගේරියා වගේ රටක් ඒ වගේම ඕස්ට්‍රේලියා වගේ රටක් අපි ලබන අවුරුද්දේ ඕස්ට්‍රේලියාවේ පෙබරවාරි මාසේ වෙනකොට අපි ඔවුන් එක්ක අවබෝධතා ගිවිසුමක් අසන් කරනවා. එහි ඉන්න සියලුම අය ලංකාවට ගෙන ගන්න පුහුණුකරුවන් ඒ වගේම විශේෂඥයන් සියලු දෙනා ගෙන ගන්න පුළුවන් විදිහට. ඒ අනුව ලබන අවුරුද්දේ අපි බලාපොරොත්තු වෙනවා විදේශ කටයුතු අමාත්‍යාංශයත් එක්ක එකතු වෙලා ලෝකේ රටවල් ප්‍රධාන රටවල් ගණනාවකින් පුහුණුකරුවන් ලංකාවට ගේන්නත් ලංකාවේ අය ලංකාවේ ක්‍රීඩකයන් පිටරට යවලා පුහුණු කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න. ඒ වගේම විශේෂයෙන්ම අපි ක්‍රීඩා වෛද්‍ය ආයතනය මේක විශාල අර්බුදයක් කියලා තිබිච්ච කාලයක් තිබුණා. මේ ක්‍රීඩා වෛද්‍ය ආයතනය අඩුමතරමේ හිමොග්ලොබින් පරීක්ෂණයක් කරන්න පුළුවන් තරක නෙමෙයි තිබුණේ. අපි ආවයින් පස්සේ දැන් මේ ක්‍රීඩා වෛද්‍ය ආයතනය දියුණු කරන වැඩපිළිවෙල පටන් ගන්න තියෙනවා. අලුත් ගොඩනැගිල්ල අපිට මුල්ගල් තියෙනවා ලබන සතියේ. එදෙනින් පස්සේ අපි අවසන් කරනවා මැයි මාසෙ ඉතුරු වෙනකොට. ඒ ඉවර වුණාන් පස්සේ අපි බලාපොරොත්තු වෙනවා පළවෙනි වතාවට ලංකා ඉතිහාසයේ අපිට බලාපොරොත්තු වෙන්නේ ඇඟේ තියෙන ශාරීරික තියෙන ප්‍රශ්න ටික බයෝමෙකැනික්ස් මේවා ගැන අලුත් වැඩපිළිවෙලක් අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා මේ අවුරුද්දේ අපි සල්ලි ඉල්ලුවා. ඒකට අපිට ලබලා දීලා තියෙනවා construction of human performance laboratory නැත්නම් ඒක ලැබ් එක හදන්න අපිට මුදල් ලබා දීලා තියෙනවා. තව මුදල් ටිකක් අපිට අවශ්‍යයි. මෙහි තියෙන ආම්පන්න ටික හරියට හදලා පැහැදිලිව ලබන දෙසැම්බර් මාසෙ විතර වෙනකොට අපිට පුළුවන් ලංකාවේ ඉන්න සියලුම ක්‍රීඩකයන්ට පහසුකම් දෙන වැඩපිළිවෙල පටන් ගන්න. ඒ අනුව ලංකාවේ සියලුම ක්‍රීඩකයන් ඔවුන්ගේ ශාරීරික මට්ටම් චෙක් කරන්න, ඔවුන්ගේ තියෙන අඩුපාඩු ටික හොයන්න, ඔවුන්ගේ තියෙන ඉන්ජරිස් ගැන හොයන්න මේ සියලු වැඩ කටයුතු ටික අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන විතරක් නෙමෙයි ලබන අවුරුද්දේ අපි විශේෂ රක්ෂණ ක්‍රමයක් අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ ක්‍රීඩකයන්ගේ විශාල ඉන්ජරිස් තියෙනවා නැත්නම් ආපදාන වලට ලක් වෙනවා. මේ අයගේ කකුලක් කැඩුනම කවුරුත් බලන්න කෙනෙක් නැහැ. ඒ නිසා අපි වැඩපිළිවෙල සකස් කරලා තියෙනවා. විශේෂයෙන්ම ජයවර්ධනපුර රෝහලත් එක්ක සම්බන්ධ වෙලා ඒ ජයවර්ධනපුර රෝහලට කෙලින්ම යවන්න පුළුවන් විදිහට මේ වගේ ප්‍රශ්නයක් ඇති වුණ ගමන් විශේෂ රක්ෂණ ක්‍රමයක් හදලා ඔවුන්ගේ තියෙන වියදම් වලට අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කරන්න. ඒ විතරක් නෙමෙයි development of cricket in 1000 schools මේක ඉතාම වැදගත් වැඩපිළිවෙලක්. මම හිතන්නේ අපේ අර්ජුන රණතුංග මැතිතුමා විශාල දින ගණනාවක් අපිට මේ සම්බන්ධව කතා කරා. ඒ වගේම ඔබතුමාලගේ ක්‍රිකට් ආයතනයත් මේ සම්බන්ධව වැඩපිළිවෙලක් ගැන කතා කරා. මම කියන්න කැමතියි විශේෂයෙන්ම ගරු අග්‍රාමාත්‍යතුමාගේ වැඩපිළිවෙල යටතේ එතුමා අපිට මේ මුදල් වෙන් කළා තියෙනවා. එතුමාගේ අදහසක් තිබුණා මේ ක්‍රියාදාමය කරන්න. විශේෂයෙන් පාසල් ක්‍රිකට් ක්‍රීඩාව ගැන අපේ විමල රත්නායක මහත්මයා කිව්වා පාසල් ක්‍රීඩාව ක්‍රීඩා මාත්‍යංශයට අයිති නැහැ කියලා කියනවා කියලා. එහෙම එකක් නැහැ. අපි එක එකට එකතු වෙලා වැඩ කටයුතු ටික කරනවා. මමත් අගල විරාජ් කාර්යෝ සම්මැත්තුමත් අපි විශාල වැඩ කොටසකට දැන් අත ගහලා තියෙනවා. මේ පාසල් වල යටිතල පහසුකම් සංවර්ධනය පාසල් අමාත්‍යංශ වලට නෙමෙයි අයිති විය යුත්තේ. මොකද හේතුව එහි තියෙන තාක්ෂණික දැනුම තියෙන ක්‍රීඩා අමාත්‍යංශයට. ඒ නිසා පාසලක පීනුන් තටාකයක් හදන්න આવොත් එන්නේ ක්‍රීඩා අමාත්‍යංශයට. උන්ට හදන්න බෑ. නමුත් ඒ සම්බන්ධව තියෙන තාක්ෂණික දැනුම අපිට තියෙන නිසා තමයි මේ මුදල් අපිට වෙන් වෙලා තියෙන්නේ. ඒ නිසා මේ රුපියල් මිලියන 250 අපි පාවිච්චි කරන ක්‍රියාදාමය තමයි දැන්ට පාසල් 625ක් පමණ අපේ ක්‍රිකට් ක්‍රීඩාව ක්‍රීඩා කරනවා. අපි බලාපොරොත්තු වෙනවා අනාගතේ පළවෙනියෙන් දැන්ට ක්‍රීඩා කරන පාසල් වලට ඉස්සල්ලා එහි පහසුකම් ටික ලබා දෙන්න වැඩපිළිවෙලක් සකස් කරා. ඊට අමතරව අලුතින් පාසල් ක්‍රිකට් ක්‍රීඩා පටන් ගන්න ක්‍රීඩා පාසල් තවත් 300ක් පමණ අපි අලුතින් හඳුන්වා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. ඒකට තවත් රුපියල් මිලියන 75ක් විතර අපි වියදම් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ විදිහට හැම පාසලකම නෑ එතුමාගේ මුදල් ටිකත් වෙනම අපි ගන්නවා. එතුමාගේ විශාල මුදලක් අපිට ලැබෙනවා. මම කියන්නේ මේක අපි ඒකාබද්ධ ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලක් ක්‍රිකට් ආයතනයත් ඒ වගේම පාසල් ක්‍රිකට් සංගමයත් ඒ වගේම අමාත්‍යංශයත් ඊළඟට අධ්‍යාපන අමාත්‍යංශයත් ඒකාබද්ධව අපි මේ ක්‍රියාදාමයේ ඉදිරියට ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ඒකට අපි ස්තුතිවන්ත වෙනවා. ඊට අමතරව විශේෂයෙන් මම කියන්න කැමති අනිත් එක තමයි high altitude center. ඒකට අපිට රුපියල් මිලියන 100ක් වෙන් කළා තියෙනවා. මම කියන්න කැමති ඩොලර් මිලියන 80ක් මේ සඳහා අපිට ලැබිලා තියෙනවා. දැන් අපි ඒකට අවශ්‍ය කරන ගිවිසුම අස්සම් ගන්න පමණයි දැන් තියෙන්නේ. එය ප්‍රංශ රජයෙන් අපිට ලැබෙන්නේ ඉතාම අඩු පොලියකට. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා ලංකාවේ පළවෙනි වතාවට නුවරඑළියේ අධි උන්නතාංශ නැත්තම් ඉහළ උන්නතාංශ හැකියාවන් සහිතව ඒ කියන්නේ සීත දේශගුණේ අපේ ක්‍රීඩකයන්ට ගිහිලා පුරුදු පුහුණු වෙන්න පුළුවන් ආසියාවේ දෙවන ස්ථානය තමයි අපි නුවරඑළියේ හදන්නේ. ඒ සඳහා ඩොලර් මිලියන 80ක් අපිට ලබා දීලා තියෙනවා. ජනවාරි මාසේ අපි මේකට මුල් ගා තියලා වැඩ පටන් ගන්නවා. අවුරුදු 3ක් ඇතුළත අපි සම්පූර්ණයෙන් මේ සෙන්ටර් එක හදලා අවසන් කරපුවාම ආසියාව විතරක් නෙමෙයි ලෝකේ අනිත් රටවලුත් ලංකාවට ඇවිල්ලා විශේෂයෙන්ම නුවරඑළියේ ඒ ක්‍රියාදාමයට සම්බන්ධ වෙන්න පුළුවන් වැඩපිළ සකස් කරලා තියෙනවා. ඒ අපි ඉදිරියට ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව විශේෂයෙන්ම කුමා ආනන්දන් ස්විමින් පූල් මේ අපේ වැල්වැටි තුරේ වල විශේෂ ඉල්ලීමක් කරා අපේ මංගල සමරේ ඇමතුමා. මොකද ඒ කුමා ආනන්දන් මැතුමාගේ ඔව් අපි දන්නවා ඉංග්‍රීසි ඕඩේ පීනපු කෙනෙක්. ඔව් වෙනුවෙන් ඔහුට ඉල්ලීමක් කරලා තිබුණා නිර්මාණයක් කරලා දෙන්න කියලා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා මේ ස්විමින් පූල් එකක් හදන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කරන්න. මම කියන්න කැමති බිමල රත්නායක මැතිතුමාගේ ප්‍රශ්න කීපයක් එතුමා කතා කරා. විශේෂයෙන්ම ඇත්තටම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට මේ කාරණේ මතක් කිරීම ගැන. මම කියන්න කැමති දැන්ටමත් අපි ක්‍රීඩකයන් ගණනාවක් අපේ ක්‍රීඩකයන් ඉන්න විශාල සංඛ්‍යාවක් ආදායම් මාර්ග නැති ඒ වගේම විශාල අර්බුද තියෙන මේ වගේ අයට වැඩපිළිවෙලක් අපි සකස් කරන්න මම ඊයේ අර්ජුනනාතුංග මැතිතුමත් එක්ක සාකච්ඡා කරා. වරායන් එතුමා අපිට ලොකු උදව්වක් කරනවා අපේ ක්‍රීඩකයන් විශාල සංඛ්‍යාවක් බලා ගන්නවා. හමුදාවෙන් අපේ අයට මම ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේ ත්‍රිවිධ හමුදාව නැත්තම් අද ක්‍රීඩාව නැහැ මෙතෙන්ට වැඩිලා තියෙන. ඒ නිසා අපි විශේෂ ඉල්ලීමක් කරා රජයේ ආයතන වලින් වෙනදා ටෙලිකොම් එකෙන් වරායෙන් ඊළඟට විදුලි බල මණ්ඩලෙන් මේ වගේ ශිෂ්‍යෝ අපේ බලාගත්තා. නමුත් ඒ ක්‍රියාදාමය දැන් ඇනෙහිටලා තියෙන. ඉතින් අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන එක අපේ නැවතත් ඉල්ලීමක් අපි කරනවා. ඒ වගේම විශේෂයෙන් පෞද්ගලික ආයතන විශාල සංඛ්‍යාවක් අපි දැන් සාකච්ඡා කරන්න ගිහලා තියෙනවා. 150කට අධික අපේ අලුත් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ බලා කියා ගන්න වැඩපිළ අපි බලාපොරොත්තු වෙනවා උන්ට ලබා දෙන්න. ඒ අනුව අපි අනාගතේ ඒ සඳහා අවශ්‍ය කරන කටයුතු කරනවා. අනිත් ඒ ක්‍රීඩා පනත පිළිබඳව ඔබතුමා කතා කරා. මේක දැන් ඔබතුමා දන්නවා මං හිතන්නේ නොදන්නව නෙමෙයි ක්‍රීඩා රෙගුලාසි විශාල අර්බුදයක් වඩ පත් වෙලා තිබුණා. අර්ජුනන්තුංග මැතිතුමත් කතා කරා විශේෂයෙන්ම ඔලිම්පික් කමිටුව ගැන. ඔලිම්පික් කමිටුව මේ ක්‍රීඩා රෙගුලාසි ටික සකස් කරන තුරු පවතින ඔලිම්පික් කමිටුව පවතිනයි කියලා තමයි නීතිය ගහගෙන තිබුණේ. දැන් ඒක ඉවරයි. දැන් අපි ක්‍රීඩා රෙගුලාසි හදලා ඉවරයි. දැන් අපි කිව්වා මාසයක් ඇතුළත මේ අපි හදපු ක්‍රීඩා රෙගුලාසි ටික තමන්ගේ හැම සංගමයකටම අනුයුක්ත කරගන්න කියලා නැත්නම් ඇඩොප් කරගන්න කියලා. ඒ අනුව ඒ කියවුරුන ගමන් පැහැදිලිව ලබන මාස කිහිපය ඇතුළත අනිවාර්යෙන් ඔලිම්පික් කමිටුවේ නිලවරණේ තියන්න ඕනේ සහ තියන්න අවශ්‍ය කරන කටයුතු ටික මම ලෑස්ති කරනවා. ඒ විතරක් නෙවෙයි විශේෂයෙන්ම ක්‍රීඩා පනත අලුත් ක්‍රීඩා පනතේ අපි විශාල සංගම් විශාල වැඩපිළිවෙළ රාශියක් අපි ගෙනාවා. විශේෂයෙන්ම අපේ ඔබතුමා දන්නවා අපේ කෝප් කමිටුව අපිට විශාල ප්‍රශ්නයක් තියෙනවා මේ ක්‍රීඩා සංගම් වල පරිපාලන සම්බන්ධව මුදල් සම්බන්ධව. මීට පස්සේ ක්‍රීඩා සංගම් වල භාණ්ඩාගාරිකවරයාට අනිවාර්යෙන් ගණකාධිකරණය පාඨමාලා පිළිබඳව දැනුම තියෙන අය මිසක වෙන කාටවත් මෙතෙන් එන්න බෑ. මේක අපි හදලා තියෙන්නේ. එවිතරක්න මේ විශාල වැඩපිල්ල රාශයක් අපිකට සකස් කරා. ක්‍රීඩා පනත දැන් සංශෝධනය කරන්න අවශ්‍ය කරන කමිටු අපි දාලා තියෙනවා. අපි එකපාරක් ඉඳගත්ත අයත් එක්ක දැන් මාස 4ක් ඇතුළත පැහැදිලිව මම ඔබතුමාට කියන්න කැමතියි අප්‍රේල් මාස වෙනකොට ක්‍රීඩා පනත සංශෝධනය කරන වැඩපිල්ල අපි ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන සියලු කටයුතු ටික සූදානම් කරන්න අවශ්‍ය කරන කටයුතු ටික කරනවා. ඒ වගේම විශේෂයෙන්ම අපි දන්නවා සූර්යව දියගම ක්‍රීඩාංගණය ගැන ඔබතුමා කතා කරා. සූර්යව ක්‍රීඩාංගණය විශේෂයෙන් මම කියන්න කැමතියි බංග්ලාදේශ දේශ සංචාරයේ සිම්බාබ්වේ සංචාරයේ තරඟ පවත්වන්න අවශ්‍ය කරන කටයුතු ටික අපි ක්‍රිකට් බෝඩ්යත් එක්ක කතා කරලා ලෑසි කරලා තියෙනවා. මොකද ඒකට හේතුව ඔබතුමා දන්නවා දැන්ට ශැංග්‍රිලා හොටලේ හදලා හරියටම මාස 3-4. එතන ඉඳලා එන්නත් මීට් සාමාන්‍යයෙන් විනාඩි 40ක් යනවා මේ සූර්යව ක්‍රීඩාංගණයේ නෙට එන්න. ඒ විතරක් නෙමෙයි එතන නවාතැන් පහසුකම් නැහැ. එතන අඩුමතරමේ තේ එකක් බොන්න සිගරට් එකක් බොන්න මිනිහෙකුට ගිහලා ඉන්න තැනක් නැහැ. ඒක තනිකර මොකද
ක්‍රීඩකයෝ සිගරට් බොන්නේ
නැහැ. ක්‍රීඩකයෝ සිගරට් බොන්නේ මිනිසුන්ට ගිහලා ඉන්න තැනක් තියෙන්න එපා. මේ ප්‍රශ්නයක් තියෙන එක ඒක මම මේ කිව්වේ මං කියන්නේ හුදකලා තැනක මේක හදලා තියෙන්නේ. ඉතින් මේක හුදකලා තැනක හදපුවාම මෙතෙන්ට එන්න තියෙන ප්‍රවේශයේ විශාල ප්‍රශ්නයක් තියෙනවා. එහෙන් දැන් අපි පළවෙනි වතාවට ඉදමල්ලා හදාගෙන යනවා. ඒකට නවතින්න පුළුවන් ස්ථානයක්. ඒ කියන්නේ අපි හිතමු ලංකාවේ තියෙන ප්‍රධාන ක්‍රීඩාංගණ නැත්නම් ක්‍රීඩා තරඟ පවත්වන අපි හිතමු ෆස්ට් ක්ලාස් ක්‍රිකට් එකක් ගහන්න කියලා. ඒගොල්ලෝ කියලා කොහෙද නවතින්නේ? එහෙනම් ඒගොල්ලන් නවතින්න වැඩ පිළක් අපි සකස් කරොත් තමයි ඒ ක්‍රීඩාංගණය අපිට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. ඒක හොඳ ආදායම් මාර්ගයක් බවට පත් වෙයි. ඒ නිසා අපි දැන් එතන ස්ථානයක් හදලා නවතින්න පහසුකම් ටික හදලා අඩුමතරමින් බ්ලූම් ෆීල්ඩ් එකට නැත්නම් මොහොස් එකට ගිහිල්ලා ඒ ක්‍රිකට් මැච් එකක් ගහලා හරි එන්න පුළුවන් දවස් දෙක තුනක් ගිහිල්ලා. මොකද මේ ක්‍රීඩාංගණය පාවිච්චි කරන වැඩ පිළක් තමයි දැන් අපි ක්‍රියාත්මක කරගෙන යන්නේ. ඒ වගේම තමයි මේ ඇවිදින මන්ත්‍රීරු ගැන ඔබතුමාට මම කිව්වා කියන්න කැමති 177ක ප්‍රමාණයක් පමණයි ඒකට යන්නේ. ඒක සම්පූර්ණ බොරුවක් ඔය කෝටි 3යි ගන්න කතාව. ඒ විතරක් නෙමෙයි ඔබතුමා මාත් එක්ක එන්න මම ඔබතුමාට බොහොම ගෞරවයෙන් ඉල්ලනවා. කිසිම ගහක් කැපෙන්නේ නැහැ. මමත් ගහකොළට ආදරය කරන මිනිහෙක්. ඒ නිසා මේක හදනකොට මේක ඉස්සරහා තියෙනවා මස්කඩ වගේක්. මේ මස්කඩ ටික අපි කිව්වා වහන්න කියලා. මොකද හේතුව මේ මස්කඩ පාරවල් දිගේ ගෙනියන්න බෑ මන්ත්‍රීතුමා. මම මේක සමර්ථන කමිටුවේ සභාපතිවරයා විදියට සම සභාපතිවරයාට මම ඉදා කිව්වා මේක ගෙනියන්න පොළ ඇතුළට. පාරවල් දිගේ මස්සුගුණන එක නෙමෙයි කරන්න තියෙන්නේ. මේක ඉතාම සුන්දර පරිසරයක්. මේ සුන්දර පරිසරය අපිට උදේට හවසට ඇවිල්ලා මිනිසුන්ට ඇවිදින්න තියෙන්න ඕනේ. ඇවිදින්න පුළුවන් මන්තිරෝ තමයි එතන හදන්නේ. මන්තිරෝ හදනකොට කිසිම වෙලාවක ගහක් කැපෙන්නේ නැහැ. ඒක මම ඔබතුමාට වගකීමක් දෝ කියන්න කැමතියි.
දරුවමතුමා ඔබතුමා දන්නවා මේ මෙතන තියෙන්නේ අතරම මේ හරිම ලස්සන හරිත හරිම ලස්සන තැනක්. ඉතින් ඒ නිසා ඒ මිනිස්සු කවුරුත් විරුද්ධ නැහැ ඔබතුමා මන්තිරෝ හදනවාට. එකලන් කියන්නේ ඔතන හදන්න එපා. මොකද අඩි 40ක් අතර ගොඩ කරන්න මටත් පාලම මතකයි. ඒ නිසා මම කියන්නේ ඔබතුමාගේ නමත් නිකන් මේ පස්සවට යට වෙන ඕවා කරන්න ගියොත්
මොකුත් වෙන්නේ නැහැ. අඩි 40ක් යට කරන්න ඕනේ නැහැ ගරු මන්ත්‍රීතුමා. ඔබතුමා එන්න අපි දෙන ගිල්ල බලමු මේ එක එක වෙක්කෙනාගේ කියන කේලම් ආරට මෙතන ඇවිල්ලා කතා කරලා වැඩක් නැහැ. මම මේක දන්න නිසා මම දන්නවා මේ පෙත්සම් ගන්න කවුද කියලා.
ඔව් හොඳයි ගරු දයසිරි මැතිතුමා ඔබතුමා කතා කරගෙන. එතුමා මේ තප්පර 10ක් දෙනවද? හොඳයි විමල් මැතිතුමා
අන්තිතුමා මට ඒ පුද්ගලයා පමණක් නෙමෙයි මම ඊට පස්සේ විමසුවා. මම දෙපැත්තම තුන් පැත්තම අහලා කතා කරන්නේ. ඉතින් ඒ වගේම දැන් ගැටළු බලන්න මමම ඉන්න අවශ්‍යද එහෙම නැත්නම් ඔබතුමා මාව ඔය ඔලිම්පික් කරේ යනකොටත් සලකා බලන්න එහෙම නැහැ. ඒ නිසා මම කියන්නේ ඔය වැරදි දෙයක් කරනවා කියලා ඒ ප්‍රදේශයේ මිනිස්සු කියනවා. ඒක නිසා කරුණාකරලා ඒක නවත්වන්න
කරා. බය නැව වැරදි දෙයකට අත ගන්නෙත් නැහැ. වැරදි දෙයකට මම උදව් කරන්නෙත් නැහැ. ඒ නිසා හොඳ ලස්සන තැනක් හැදෙයි. හැදුනයින් පස්සේ ඔබතුමාට තේරෙයි. ඊට එහා පැත්තේ අපි ජිම් එකක් තියෙනවා. ඒ ජිම් එකට අපි බඩු ටික දාලා අර කටියට ඇවිදින්න ඊළඟට එක්සයිස් කරන තැනක් තමයි එතන හදන්නේ. ඒසයි ඒ කඩුවු ටික අපි කරනකොට මම ඔබතුමාට දැනුවත් කරන්නම්. ඒ වගේම විශේෂයෙන්ම ජූඩෝ තරඟ සඳහා ස්ථානයක් හදලා දෙන්න කියලා අපි අලුත්ගමගේ මැතිතුමා ගෝ අපි ලබන අවුරුද්දේ සඳහා අපිට පාසුකම් ලබා දෙන්න කටයුතු කරනවා. ඒ වගේම අපි සීබි රත්නායක මැතිතුමා ස්තුතිවන්ත වෙනවා. එතුමා අපිට විශාල මේ අමාත්‍යංශය සඳහා අපේ කමිටුවේ ඉඳලා මේ පාර්ලිමේන්තු කමිටුවේ ඉඳලා අපිට විශාල සහයෝගයක් දෙනවා. එතුමාට මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ශ්‍රීනිස් මැතිතුමා විශේෂයෙන් ලබන වසරේ අපි බලාපොරොත්තු වෙනවා එන්න ඔබතුමාලගේ ප්‍රදේශයට ඇවිල්ලා ඔබතුමාලත් එක්ක ඉඳගෙන ඒ වගේම දේශපාලන අධිකාරියත් එක්ක ඉඳගෙන ඒ වගේම ක්‍රීඩා නිලධාරීන් එක්ක ඉඳගෙන අපි සාකච්ඡාවක් කරමු කොයි ප්‍රදේශද දිනු කරන්න තියලා. මම ඒ වගේම අපේ තුරේ රාජසිංහම් අපි බොහොම ජේෂ්ඨ මන්ත්‍රීවරයා මම බොහොම ආදරය කරන කෙනෙක්. එතුමාගෙත් මේ ප්‍රශ්න ගැන එතුමා කතා කරා. මම බලාපොරොත්තු වෙනවා ඔබතුමාගේ ප්‍රදේශයට ත්‍රිකුණාමල ප්‍රදේශයට ඇවිල්ලා ඔබතුමාලත් එක්ක සාකච්ඡා කරන්න අපි කරන වැඩ ගැන සමහරලාවට ඔබතුමා ජාතික ලයිස්ට් එකෙන් පත් කරපු මන්ත්‍රීතුමා ඉදන් වැඩි බලන්න නැතු වෙයිද කියලා මම හිතන්නේ. ඉතින් ඒ නිසා ඒකත් පොඩ්ඩක් බලන්න කියලා මම කියන්න කැමතියි. විශේෂයෙන්ම ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්ක සඳහා 2016 ක්‍රීඩා අමාත්‍යාංශ රුපියල් මිලියන 21.65ක් ක්‍රීඩාංගන 13කට වෙන් කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ක්‍රීඩා සම්වර්ධන දෙපාර්තමේන්තුව මගින් මිලියන 107.73ක් ඒ අනුව ඔක්කොම එකතු කරපුවාම ක්‍රීඩාංගන 20.10යි 33ක් සඳහා මිලියන 129.48ක් වෙන් කරලා තියෙනවා. මම බොහොම පැහැදිලිව කියන්න කැමතියි, අපේ බජට් එකෙන් 135ක් අපි උතුරු නැගෙනහිර ප්‍රදේශ වලට වෙන් කරලා තියෙනවා. ඒක මම බොහොම ගෞරවයෙන් මතක් කරන්න කැමතියි. ඒ වගේම විශේෂයෙන් මම කියන්න කැමතියි
ත්‍රිකුණාමලට ඔබතුමා වෙන් කරලා තියෙන එක ඇත්ත. ඒ වැඩ ටික එතන කරලා තියෙනවද කියන එක තමයි එතන තියෙන ප්‍රශ්නේ. දැන් මම එකක් මතක මේ මගේ කතාවදී මම කිව්වා දැන් අවුරුදු 4ක් එලිල අරංගු ග්‍රවුන්ඩ් එක හදනවා. කවුද කොච්චර
මැකේසර්ගනේ?
නෑ නෑ ඉන්නේ අවල තියෙන එලිල අරංගු ග්‍රවුන්ඩ් එක. දැන් මේකේ සල්ලි කොහමද, කවුද කොන්දරාත්තු කරන්නේ, මොන මේකෙන්ද ඒක දීලා තියෙන්නේ කියලා තාමත් දන්නේ අපිට.
මේක කරන්නේ මේ ඩිස්ට්‍රික් ලේකම් කාර්යාලයනේ. ඒගොල්ලෝ ටෙන්ටර් කරලා ඒගොල්ලෝ මේක කොන්ට්‍රැක්ට් එක කවුද කියලා අපි බකේගෙන මෙහෙම නෑවේ. ඒක ඩිස්ට්‍රික් කාර්යාලය.
ඒකේ සම්පූර්ණ කිසිම දෙයක් මේ හරිය නෑ පොඩ්ඩක්.
කින්නියව. එලිල මම ඒක ගැන ඔබතුමාත් එක්ක සාකච්ඡා කරන්න බය වෙන්නේ. හරි. ඊළඟට ඊට අමතරව විශේෂයෙන්ම නාමල් රාජපක්ෂ මහත්තුමා කතා කරා ගම්මට්ටමින් පටන් ගන්න ක්‍රීඩා වැඩපිළිවෙල, වගේම ක්‍රීඩා ප්‍රතිපත්ති පිළිබඳ අපිට විශාල අරමුදයක් තියෙනවා. ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තියක්. ඒ ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තිය හැදුවා. ඒ ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. ඒකේ ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තියක් නෑ මට තේරෙන විදිහට. ඒකේ තියෙන්නේ මොනවද කරන්න කියලා විතරයි. ඒ නිසා ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තිය කියන්නේ රටක් විදිහට, ජාතියක් විදිහට අපි කරන්න හදන ක්‍රීඩා ප්‍රතිපත්තිය. ඒ සඳහා මම බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම අපේ දයාරත් නැගේ මැතිතුමා මෙතන ඉන්නවා ඇවිල්ලා. එතුම අපේ ජාතික තීරීම් කමිටුවේ සභාපතිතුමා, ඒ වගේම ක්‍රිකසිල්ල මැතිතුමා, ඒ වගේම විශේෂයෙන් ජාතික සභාවේ ක්‍රීඩා සභාවේ අපේ මිල්ටන් අමරසිංහ මැතිතුමාලා, මම බලාපොරොත්තු වෙනවා ජාතික ක්‍රීඩා සභාවටත්, ජාතික තීරීම් කමිටුවේ ඉන්න නිලධාරීන්ටත්, ඒ වගේම විශේෂයෙන් තවත් බුද්ධිමතුන් පිරිසක් එකතු කරලා ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තිය නැවත සකස් කරන වැඩපිළිවෙලකට යන්න, නැත්නම් මේ ක්‍රියාදාමය අපිට ඉස්සරහට ගෙනියන්න බැරි වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මම අපේ අර්ජුනන්තුන් මැතිතුමා නම් ටිකක් කිව්වා. මම කැමතියි ඒ ගැන වෙනම සාකච්ඡාවක් කරලා ඒ ටික අරගන්න. අරගෙන මම මේ අවශ්‍ය ටික කරන්නම්. ඒ වගේම විශේෂයෙන්ම මේ ජිම්කාන ක්ලබ් එක ගැන මම විශේෂයෙන්ම
ඔච්චර වෙලා ගන්නවද?
ඔව් විනාඩි කිහිපයක්.
උතුමා උත්තර දෙන්න මොන හරි ක්ලැරිෆිකේෂන් එකක් තියෙනවා මට පුළුවන් කරන්න ඒ ටික. ඔව් මම අවසර දෙනවා නම් මට.
හරි මම කියන්න. ඒක හොඳයි මේලෑම උත්තර දුන්නා ඔබතුමා. හරි. හරි.
මම ඔබතුමන්ගෙන් කරුණාකර ඉල්ලීමක් කරනවා දියගම ක්‍රීඩාංගණය පිළිබඳව නීතිපතිවරයාගේ සහ කැබිනට් මණ්ඩලයේ නිර්දේශ මත ක්‍රියා කරන්න කියලා.
නෑ අපි දැන් කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් තමයි අපි ගත්තේ ඒක. කැබිනට් මණ්ඩලයට අපි පත්‍රිකාවක් දාලා එය ක්‍රීඩා මාත්‍යංශයට පවර ගන්න අනුමැතිය ගත්තා.
ඒක නෙමෙයි ගරු අමතුමා. ඒක හොඳ, ඒක හොඳද? මම කිව්වේ ඒකට ඔබතුමා ඔය දැන් ඒකන මුදල් වියදම් කරා කියලා කියන කණ්ඩායමක් ඉන්නවනේ ස්වේච්ඡාවේ. අන්න ඒක පිළිබඳව ඔබතුමාගේ මම ඉල්ලා හිටනවා නීතිපතිතුමාගෙන් අවසර අරගෙන නීතිදේශ අරගෙන කැබිනට් මණ්ඩලයට ඒ කරුණත් යොමු කරන්න කියලා මම ඉල්ලීම කරනවා. පසු කාලිනව මේවා රටට අහිමි වීමේ ඉඩකඩ තිබෙන නිසා.
හරි හරි. මම ඒකට සුදුවන් දෙනවා ඔබට. ඒ වගේම විශේෂයෙන් මම කියන්න කැමතියි ජිම්කාන ක්ලබ් එක පිළිබඳ මම හොයලා බැලුවා. මේක සම්බන්ධව අපිට මම දැක්කා ඩේලි මිර පත්‍රයේ දිගින් දිගටම මේ ගැන ගහලා තිබුණා. හැබැයි මේ මට දැනගන්න තියෙන තොරතුරු අනුව, මම සොයාගත්ත තොරතුරු අනුව එම ස්ථානයේ කිසිම වෙලාවක රෙසිඩෙන්ස් එකක් නැත්තම් තට්ටු මහල් සහිත නිවාස සංකීර්ණයක් ඉදිවෙන්නේ නැහැ. ඒ ඉදිවෙන්නේ ක්‍රීඩා පරිපාලන ගොඩනැගිල්ලක් පමණයි. ඒ නිසා ඊට එහා පැත්තට මොනවා හරි කරන්න ගියොත් අපි ඒ සම්බන්ධව මැදිහත් වෙනවා කියන එක මම ඔබතුමාට විශේෂයෙන් කියන්න කැමතියි. මේ සම්බන්ධව තියෙන අර්බුදයක් මම හිතන්නේ මේ ජිම්කාන ක්ලබ් එකේ දෙන්නෙක් අතර. ඉතින් ඒගොල්ලෝ බලන්න පුළුවන් තරම් උදේ ඉඳන් රෑ වෙනකල් හරියට එක්කෙනෙකුට මඩ ගහනවා, තව එක්කෙනෙක් තව එක්කෙනෙකුට මඩ ගහනවා. ඉතින් මට ඒක අදාළ කාරණයක් නෙමෙයි. ඒගොල්ලෝ මඩ ගහගත්තද ඉතින් හැබැයි නිවැරදිදී කරේ නැත්නම් අපි එකට අත ගහනවා කියන එක මම විශේෂයෙන්ම ඔබතුමාට කියන්න කැමතියි. ඊට අමතරව විශේෂයෙන් මම මතක් කරන්න කැමතියි අපි මේ ආයතන ගණනාවක් අපි වැඩපිළිවෙළ රාශියක් පහුගිය කාලේ පටන් ගත්තා. මම ඒකත් කියන්න කැමතියි. අපිට දක්ෂතා තියෙන විශාල ක්‍රීඩකයන් සංඛ්‍යාවක් ඉන්නවා. අපි පටන් ගත්තා මම ඔබතුමාලට විශේෂයෙන් මතක් කරන්න කැමතියි අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්ක අපි එකතු වෙලා විශේෂයෙන්ම අවුරුදු 13 දරුවෝ 375,000 අපි ගිය 29:30 දින දෙකේදී පාසල් 6440කට ලංකාවේ ඔවුන් පරීක්ෂණයට භාජනය කරා. ඒ කියන්නේ විද්‍යාත්මක පරීක්ෂණයක්. ඒකට අපි කියන්නේ ටැලන්ට් ඇයිඩෙන්ටිෆිකේෂන් ප්‍රෝග්‍රෑම් කියලා. අපි ඒක දක්ෂතා හඳුනා ගැනීමේ වැඩපිළිවෙලක්. පළවෙනි වතාවට ලංකා ඉතිහාසයේ අපි ඒක පටන් ගත්තේ. පාසල් 6400ක දරුවෝ 640ක දරුවෝ ගෙනල්ලා ඔවුන් විවිධ ඉරියව් වලින් ඔවුන් මන බැලීමේ වැඩපිළිවෙලක් සකස් කරා. එයින් අපි 375,000ක් විතර දරුවෝ අපිට හම්බ වුණා. ඒ 375,000න් 75,000ක් අපි තෝරාගෙන තිබෙනවා. දැන් ජනවාරි මාසේ ඉඳලා අපි බලාපොරොත්තු වෙනවා පාසල් 312ක කොට්ටාස මට්ටමින් ඒ අර පාසල් වටේම තියෙන පාසල් ටික එකතු කරපුවාම ඒක කොට්ටාසයක තමයි අපි ඒ කොට්ටාස පාසල තෝරගන්නවා පුහුණු කිරීමේ ස්ථානයක් විදියට. ඒ අනුව අර තෝරගත්ත දරුවෝ සියලු දෙනාම එතෙන්ට ගෙනල්ලා හවස පාසල් වෙලාවෙන් පස්සේ ඔවුන්ව පුහුණු කිරීමේ වැඩපිළිවෙල අපි පටන් ගන්න. ඒකට අපි මේ වැඩපිළිවෙල අපි බලාපොරොත්තු වෙනවා අවුරුදු 8ක් ගෙනියන්න 2024 දක්වා. මොකද අවුරුදු 13ේ දරුවෝ දැන් අවුරුදු 2024 වෙනකොට උන්ට අවුරුදු 25ක දරුවෝ බවට පත් වෙන්නේ. අපි බලාපොරොත්තු වෙන්නේ මේ ක්‍රියාදාමයේ ඉදිරියට කරගෙන යන්න. ගියාම තව අවුරුදු 2කින් උන්ට අපි පුරුදු පුහුණු කරනවා. උන්ට ලබා දෙන පෝෂණ, උන්ට ලබා දෙන විශේෂම ස්පෝර්ට්ස් ඉන්ජරිස් තියෙන තමුන්නාසය දන්නෝ මේ සියල්ල උන්ට කියලා දීලා, ඒ වගේම විශේෂයෙන් පාසල් වලින් ඉන්න ගුරුවරු පුහුණු කරලා ඔවුන්ට විශේෂයෙන්ම තමන්ට තියෙන මේ ක්‍රීඩාවේ අපි දකිනවා ගොඩාක් දරුවන්ට වෙලා තියෙන ප්‍රධානම අර්බුදයක් තමයි ඔවුන්ට ඉන්ජරිස් එනවා. කවුරුත් කතා කරන්නේ නැහැ, ඒ ගැන හොයන්නේ බලන්නේ නැහැ. හැබැයි අවසාන වශයෙන් ඔවුන් විශාල අර්බුදයකට පත් වෙනවා. ඒ නිසා මේ ක්‍රියාදාමය වළක්වලා ඔවුන්ට නිවැරදි කාලෙදී නිවැරදි පෝෂණය දුන්නොත් තමයි අපිට අවුරුදු අඩි 6ක් උස දරුවෙක් හදාගන්න පුළුවන් වෙන්නේ. ඒක තමයි අපේ බලාපොරොත්තු. ඒ නිසා අන්න එතෙන්ට මේ දරුවෝ පුරුදු පුහුණු කරන වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරන ඉදිරි අවුරුදු 8 ඇතුළත, ඉදිරි අවුරුදු 2කදී අපි මේ දරුවෝ පුහුණු කරයින් පස්සේ විවිධ ක්‍රීඩාවන් 10කට විතර අපි මේ අයව තෝරගන්නවා එතනින්. තෝරගත්තම ඒ අය ඒ ක්‍රීඩාවන් 10 ඉහළට යන්න පුළුවන් දරුවෝ බවට ඉස්සරහට පත් වෙයි. ඉතින් මම හිතන්නේ මේ ක්‍රියාදාමය අපි ඉදිරියට ගෙනියනවා. ඒ වගේම මම කියන්න කැමතියි අපිට අපේ මේ දිනවල අපි ජයග්‍රහණ රාශියක් අරගෙන දිනනවා. මම ඔබතුමාලට කියන්න කැමතියි කැරම්, ඒ වගේම රග ක්‍රීඩාවේ, ඒ වගේම දකුණු ආසියානු ක්‍රීඩාවල අපි විශාල ජයග්‍රහණ ගණනාවක් ගත්තා. ඒ වගේම විශේෂයෙන්ම ටයිකොන්ඩෝ, ස්කොෂ්, පිහිනුම් තරඟවල අපි විශාල ජයග්‍රහණ ගණනාවක් ගත්තා. වෙඩි දැපීමේ අපි විශාල ජයග්‍රහණ රාශියක් අරගත්තා. බර විසිලීමේ මල්ලෝපොරවල ඌෂු, හෙල්ල විසිකිරීම, කැරම්, ඒ වගේම ක්‍රිකට් වල අපි ඒ ක්‍රීඩාවන් වල දක්ෂතා රාශියක් අරගෙන තියෙනවා. මම මේ කාරණය ඔබතුමාලට ඉදිරිපත් කරන්න, මේක හැන්සාඩ් වාර්තාවට ඉදිරිපත් කරන්න කියලා කියනවා. මොකද හේතුව දිනාගත්ත පදක්කම් සංඛ්‍යාව සහ ඒ ක්‍රියාදාම ඉස්සරහට ගෙනෙන දෙවෙනි කාරණය තමයි මම අනිත් කාරණේ බලාපොරොත්තු වෙන්නේ පදක්කම් වලින් පමණක් ලංකාවේ ක්‍රීඩාව දිනු වෙනවා කියලා කවුරු හරි කල්පනා කරන එක වැරදි. ඒ නිසා අපි දැන් සැමට ක්‍රීඩාව කියන ක්‍රියාදාම ඉස්සරහට ගෙනිලා තියෙනවා. අපි ගිය අවුරුද්දේ පටන් ගත්තා හැම ප්‍රාදේශීයකම් කොට්ටාසයකම ඉන්න විශේෂයෙන්ම රාජ්‍ය නිලධාරීන් උදේවරුව ඔවුන්න විනාඩි 25ක දීර්ඝ ක්‍රීඩා වැඩපිළිවෙලට ගෙනියන්නේ. අපි ඊළඟට ග්‍රාමීය මට්ටමින් අපේ ඉන්න වැඩිහිටියෝ, මම ගිය සති 3-4ට කලින් අපි වයඹින් එක පටන් ගත්ත වයඹ වැඩිහිටියෝ 5000ක් එක දැනකට අපි ගෙනල්ලා ඔවුන්ට ක්‍රීඩා වැඩසටහනක් අපි පටන් ගත්තා. ඒ අපි SV සානායක මැතිතුමත් එක්ක එකතු වෙලා බලාපොරොත්තු වෙනවා අනාගතේ දිගටම අරගෙන යන්න ඉස්සරහට. මොකද හේතුව ලංකාවේ අද 133ක් කාන්තාවන්ගෙන් දියවැඩියාව හෘද ආබාධ, පිරිමින්ගෙන් 100ට
ඔබතුමා වැඩිහිටියන් ගැන කතා කරන නිසා දැන් අර සීනියර් ඇත්ලටිස් ඇත්ලීස්ලාගේ තියෙනවානේ මේ කම්පිටිෂන්ස්, මේ පාර්ලිමේන්තුවේ තියෙනවා විවිධ සම්මාන ගත්ත අය, කුරුණෑගල මාවත කමට ඉන්නවා මෙඩල් යායක් තියෙන කෙනෙක්. ඔබතුමා මොකද අමාත්‍යංශගේ සීනියර් ඇත්ලීස්ලාගේ වැඩසට මේ ඒවට උදව් කරන්නේ කොහොමද? මම කියන්නේ වැඩිහිටියෝ නෙමෙයි අර ප්‍රොෆෙෂනල්ස්, වෙටරන්ස්.
ඔව්. දැන් ඒකෙදි වැඩි වෙලා තියෙන අපේ ගරු මන්ත්‍රීතුමා අපිට මොකද ඒ අයගේ පදක්කම් ලෝකේ එහෙම පිළිගන්නේ නැහැ. ඒක ස්වේච්ඡාවෙන් කරන වැඩක්. ඒ කියන්නේ ඒක ජාත්‍යන්තර පදක්කමක් විදිහට ගණන් ගන්නේ නැහැ කිසිම රටක්. ඒ කියන්නේ ඔලිම්පික්ස් වල පස්සේ ඒ අය ඇත්තටම වෙටරන්ස්ලා තමයි. වෙටරන්ස්ලා වුණාට ඒ අයගේ ක්‍රීඩා තරඟය එහෙම පිළිගන්නේ එකක් නෙමෙයි. ඉතින් අපෙන් 300ක් 400ක් යනවා. ගිහිල්ලා අපෙන් 200ක් විතර පදක්කරුත් දිනාගෙන එනවා. හැබැයි ඇත්තටම ලෝකේ කිසිම රටක කිසිම වැඩපිළිවෙලක් මේකට නැහැ. මේක ස්වේච්ඡාවෙන් කරන වැඩපිළිවෙලක් විතර තමයි තියෙන්නේ. ඒ නිසා අපිට ඇත්ත වශයෙන් අපිට උදව්වක් කරන්න ඒගොල්ලන්ට බෑ. මොකද හේතුව මේන් 300ක් විතර යනවා. ගිය පාර ඕස්ට්‍රේලියා වලට ගියා 300ක් විතර. ඉතින් අපිට 300කට ටිකට් දෙන්නත් බෑ. ආපුවම ඔවුන්ට සලකන්න විදියකුත් නැහැ. ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක්. ඒක ලෝකේ ක්‍රීඩාව විදියට පිළිගන්න ඕනේ මොකක් හරි වැඩපිළිවෙලක්. වෙටරන්ස්ලාට වෙටරන්ස්ලාගේ ක්‍රීඩාව එක්ක ඔවුන්ගේ තරඟ පිළිගන්න පුළුවන් වැඩපිළිවෙලක් ඔලිම්පික් කමිටුවත් එක්ක සාකච්ඡා කරලා කරනවා මිසක් අපිට ඒකට අත ගන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. ඉතින් මම ඔබතුමාට කිය කිය හිටියේ විශේෂයෙන් ලංකාවේ කාන්තාවන්ගෙන් 133ක් අද හෘද ආබාධ දියවැඩියාවෙන් පෙළෙනවා. ඒ වගේම පිරිමින්ගෙන් 118ක් හෘද ආබාධ දියවැඩියාව වලින් පෙළෙනවා. පාසල් ළමුන්ගෙන් 112ක් හෘද ආබාධ වලින් දියවැඩියාවෙන් පෙළෙනවා. මේකට දියවැඩියාව ගැන කියන්න දෙන්නෙම නැහැ.
ஒரு அமைச்சரிடம் ஒரு வேண்டுகோள் என்றால் மன்னார் மாவட்டத்தில் அந்த பள்ளிமுனை விளையாட்டு மைதானம் புனரமைப்பதற்காக பணம் ஒதுக்கப்பட்டதாக அறிகிறேன். ஆனால் அந்த பணிகள் இன்னும் இடைநிறுத்தப்பட்டிருக்குது. என்ன காரணம்னு தெரியவில்லை. அந்த பணிகளை முடிக்க இயலுமாண்டு தான் கேட்குறேன். பள்ளிமுனை கிராமம், மன்னார் மாவட்டத்தில் பள்ளிமுனை.
ඔව් මේකට මම කියන්න කැමති අපි මේකට මුදල් වෙන් කරලා තිබුණා. හැබැයි ඔබතුමාලගේම තියෙන දේශපාලන ප්‍රශ්නයක් මත තමයි ඒක ප්‍රශ්න වෙලා තියෙන්නේ. මම මේ ඇමතිවරුත් එක්ක පොඩ්ඩක් කතා කරන්නම්. මොකද මේ උතුරු නැගෙනහිර වැඩ කරන්න ගියාම ටිකක් බාධාකාරී තත්ත්වයන් තියෙනවා. ඔව් මම හිතන්නේ මේ අපේ ඉන්න මන්ත්‍රීවරු සම්බන්ධව. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේක මම කියාගෙන ආවේ මේ මේක තමයි අද තියෙන තත්ත්වේ ලංකාවේ සාමාන්‍ය මිනිසුන්. ඒ නිසා හැම කෙනෙක්ම ක්‍රීඩා වලට යොමු කිරීමේ වැඩපිල්ලක් නැත්නම් ශාරීරික සුවදා වලට වැඩ කරන වැඩපිල්ලක් ක්‍රියාත්මක කරේ නැත්නම් විශාල අර්බුදයක් රෝගී ජනතාවක් බවට පත් වෙනවා. ඒ නිසා මම කියන්න කැමති ඒ සඳහා අවශ්‍ය කරන පියවර අපි ගන්නවා. ඒ නිසා මම මගේ වචන ස්වල්පය අවසන් කරන ඔබතුමාට විනාඩි කීපයක් ලබා දෙන්න කැමති. විශේෂයෙන්ම අර්ජුන් රණතුංග මැතිතුමා ඉදිරිපත් කරා චෝදනා රාශියක් ක්‍රිකට් බෝඩ් එක සම්බන්ධව. මම උත්තර දෙන්න කලින් මේ අනුදැනුම දැනුම තියෙන පුද්ගලයා විදිහට සභාපතිතුමා විදිහට ඒකට තමයි අපි සභාපතිතුමෙක් පත් කළා මේ පොඩෝ ඉන්දොල තියෙන. ඒක නිසා ඔබතුමා දැන් ඒකට උත්තර දෙන්න කියලා මම විශේෂයෙන් ඉල්ලමින් මගේ වචන ඒවා විශේෂයෙන්ම අපේ ලේකම්තුමා ඒ වගේම අපේ අතිරේක ලේකම්තුමාලා අපේ ආයතනවල සියලුම ප්‍රධානීන් ඒ වගේම අපේ අමාත්‍යන් සියලුම නිලධාරීන් මගේ අපේ ආදරණීය නියෝජ්‍යමත්තුමා ඇතුළු සියලු දෙනාට
ආරම්භ කරන්නේ 2005 2004 සුනාමියෙන් පස්සේ. ඊට පස්සේ ලංකාවට ඇතිවෙච්ච තත්ත්වය උඩ ලෝකයේ සියලුම රටවල් උදව් කරන්න එකඟ වෙච්ච නිසා ක්‍රිකට් ඒඩ් ආයතනයක් අපි ආරම්භ කරා. ඒ ආරම්භ කරපු ක්‍රිකට් ඒඩ් ආයතනයෙන් ලංකාව වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ තරගයක් ගහලා ඇමරිකන් ඩොලර් මිලියන ඩොලර් 750,000 අපිට ලැබුණා. ඒ වගේම ඇමරිකන් ඩොලර් මිලියන 3ක් දක්වා අපි ආයෝජනය වැඩි කරා. දැන් ඔය සරේ විලේජ් කියලා එකක් තියෙනවා. සරේ විලේජ්ෙන් සරේ ආයතනයෙන් අපිට සම්පූර්ණයෙන්ම අපිට මුදල් දුන්නා ඒක හදන්න. ඒ නිසා ඇමරිකන් ඩොලර් මිලියන 3ක් දක්වා අපිට පුළුවන් වුණා ක්‍රිකට් ඒඩ් හරහා රටට ආදායම් මුදල් ගේන්න. ඒක ජාතික වශයෙන් පිළිගත්තා. ජාත්‍යන්තර වශයෙන් ICC කෙත් පිළිගත්තා. ඊට පස්සේ අපි අතුරුපාල කමිටු දැම්මයින් පස්සේ ඒක වැහුවා. වහලා ඒ ස්විච්චාවෙන් ගෙනලා මුදල් සියල්ල ක්‍රිකට් පාලක මණ්ඩලය දුවගන්න බැරිච්ච වෙලාවේ මුදල් පරිවර්තනය කරලා ඒ ඒඩ් එකට ආපු සල්ලිත් පාවිච්චි කරා පාලක මණ්ඩලය පවත්වාගෙන යනවා. මේ අතරතුර ඔය කුසිල් ගුණසේකර මහතා වගේ අය ක්‍රීඩකයින් එක්ක එකතු වෙලා කණ්ඩායම් අරන් ගිහිල්ලා ක්‍රීඩාවලට සහභාගී වෙලා වෙන වෙන ව්‍යාපෘති හැටියට ගෙනියලා ආදායම් හොයලා ඔය සීනිගම ව්‍යාපෘති වගේ ඒවා හැම එකකටම පෙන්නලා ඩොලර් ගණනාවක ආදායමක් ගන්න. අපි මේක ICC එකට ලිව්වම ICC කිව්වා ක්‍රිකට් පාලක මණ්ඩලයේ නෛතික මෙවැනි ස්වේච්ඡා සේවක නැත්නම් අපේ චැරිටබල් ආම් එක හැටියට ක්‍රිකට් ඒඩ් එක අපි පිළිගන්නවා. හැබැයි ඒක සමාගම් නීතිය පරිදි තියෙනවා නම් තමයි පිළිගන්න පුළුවන් ආයතනයක් වෙන්නේ. මොකද ක්‍රිකට් පාලක මණ්ඩලය කියන්නේ සමිතිය වලින් සමන්විත නැත්නම් සමාජික සමිතිය සමිතිය. ඒක අපේ තියෙන නීති පද්ධතියේ 2007 නීති සමාගම් නීතියට අයිති නැහැ. ඒ නිසා සමාගම් නීතියක් යටතේ ක්‍රිකට් ඒඩ් එක නැවත අපි ස්ථාපිත කරනකොට අධ්‍යක්ෂවරුන් වෙන්න ඕනේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ලේකම්ලා නෙවෙයි. ස්වාධීනව මන්ත්‍රීවරුන් ඇවිල්ලා ස්වාධීන පුද්ගලයන්ගේ ශක්තියෙන් සමාගම පිටර ඊට පස්සේ ඒක පරිවර්තනය කරන්න ඕනේ. ඒක මෙහෙදී අපි සාකච්ඡා කළා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ආපු වෙලාවේ අපේ මේ ගැන කෝප් කමිටුවත් සාකච්ඡා කරලා ඒ අවශ්‍ය විදියට ඒ නීති රීති ස්ථාපිත කරලා දැන් සමාගම් මන්දිරයට යවලා තිනවා අනුමැතිය දෙන්න. ඒ අතරතුර අපි ක්‍රිකට් ඒඩ් එක නැවත මේ අවුරුද්දේ ඔබතුමාත් සහභාගී වුණා. එංගලන්තය ආරම්භ කරා අපිට ආදායම ලක්ෂ 100කට වඩා ලබා ගන්න පුළුවන්. අපිට පුළුවන් වුණා මිලියන 5ක වගේ ප්‍රමාණයක් ලාභයක් ලබන්න එංගලන්තයේ පවත්වපු ඒ රාත්‍රි භෝජන සංග්‍රහය. ක්‍රිකට් ඒඩ් එකෙන් මැච් ගහන්නේ නැහැ දැන්ට. අපි දැනට දකුණු අප්‍රිකාවට යන්නත් ඊට පස්සේ ඔස්ට්‍රේලියාවට යන්නත් මූල්‍යමය ශක්තිය වැඩි කරන්නත් උත්සාහ ගන්නවා. ඒකේ අරමුණ මිලියන 100කට වඩා ආදායමක් ඉතුරු අවුරුදු 3 ඇතුළත ක්‍රිකට් ඒඩ් ආයතන ගරු ඇමතුමනි මේක ලබා ගන්න. ඉතින් ඒක ලබා ගන්න මොනවද අපි කරන්නේ? මේ පාර ගංවතුරක් ආව අපි ඒකට බැඳියත් වෙලා උදව් කරා. මේ රටේ ලක්ෂ 200ක වගේ ප්‍රමාණයක් අත්පුඩි ගහනවා සහභාගී වෙන තරඟවලට. එයා වියෝටපත් වුණාම එයා යම්කිසි ආබාධ තත්ත්වයකට එයා යම්කිසි සමාජ වශයෙන් හෝ එහෙම නැත්නම් එයා මොන හරි ස්වභාවික සම්පත් ස්වභාවික ව්‍යසනයකට පත් වෙලාට මැදිහත් වෙන්න ආපු ආයතනයක්. ඉතින් ඒක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ එහෙම අවබෝධයක් අදහසක් ඇතුව ඒ ව්‍යාපෘතිය ගැන අවබෝධයක් තියෙනවා නම්. ඉතින් ඒ ව්‍යාපෘතිය අදහස ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිතනවා වෙනම මෙවැනි ස්වේච්ඡා ආයතනයක් තියෙන්න ඕනේ කියලා. ඒ නිසා ඔබතුමා දන්නවා ඒක ඉතා සාර්ථකයි. ඒ නිසා විශාල ඉල්ලුමක් තියෙනවා දැන් ඒක කරගෙන යන්න. මේ වෙනකොට දහසක දිනකට උදව් කළා. මම ඊට වඩා ඒ ගැන පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබතුමා ඇමතුමාට අපි වාර්තාවක් දීලා තිනවා මේ පාර ඒක ඇත්තටම අපේ ව්‍යවස්ථාව වෙනස් කරලා. අපි ව්‍යවස්ථාව තුලම ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඒක නෛතික ආයතනයක් බවට පත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක මම හිතන්නේ අතිශය වැදගත්. දැන් ඔබතුමා පුද්ගලයන් කීප දෙනෙක් ගැන මට කියන්න අවසර ඔව් I'm taking out of his time.
පාර්ලිමේන්තුවේ
නෝ නෝ මේකේ කැරිෆිකේෂන් එකක් இல்ல නේද
තුමා. නෑ කැරිෆිකේෂන්
මෙතන කතානායකතුමා මුලසෙන හිටියද විතරයි. ඔව් ඉතින් මොකද මතක කරගන්නේ
අමාත්‍යර උත්තර දෙන්න ඕන.
අමාත්‍යරතුමායි මට
අමාත්‍යර උත්තර දෙන්නේ නම් අමාත්‍යරට කරන්න පුළුවන් මන්ත්‍රීවරයෙකුට උත්තර දෙන්න කියලා. ඔබතුමාට තේරුම් ගන්න ඕන. මම හිතුවේ කිසි පැහැදිලි කිරීමක්
නෑ මේමයි. නෑ නෑ මොකද දන්නවද අපි මේකේ මේ විවාදයක් යනකොට මේක මොකක් හරි තියෙන්න එපැයි ඒකින්ද මම කිව්වේ. ඉතින් අපිට පුළුවන් එතුමා ඉන්න වෙලාවක ඕනනම් කතා මොකද කතානායකතුමා නැතුව එතකොට මෙතෙන්ට එලා කතා කරන්න බෑ. ඒක තමයි තත්ත්වය. ඉතින් අපි ඔබතුමාත් දන්නවා අපිත් දන්නවා. අම දේ නිසා මම කිව්වේ ඉතින් එතුමාට දැන් මේ වෙලාවෙම ඔකට උත්තරයක් දුන්නම ලේසි. නැත්නම් ඔක පාර දිගේ හැමදැනම කී කියනවට වැඩිය හොඳයි. මෙතනම කතා කරලා ඔක ඉවර කරපුවා.
නෑ දැන්
හොඳයි නේද?
තව විනාඩි 4ක් තියෙන පුදුමයි කාලේ.
හරි. එහෙනම් ඒක ඒ හතර තරක් අර නම් හතරක් ගැන කිව්වේ නම් හතරට උත්තර දීලා ඉවර කරා ඒතකොට.
ඔව් දැන් එතන
නැත්නම් බෑ මේක ඉවර කරන්න ඕනේ. නෑ නෑ මම ඇත්තම ඉතින් හරිනම් මෙතන ඉන්න ඕන අර බොක්ස් එක ඇතුලේ. නමුත් මම මෙතන මේක ඇතුලේ ඉඳලා මේක
දරුවා වරතුංග මෙතුමා
ඒ කිව්වේ වෙලා තියෙන ප්‍රශ්න කිහිපයක්. මම ඔබතුමාගෙන් ඉල්ලන්නේ ඔබතුමා මට වාර්තාවක් ලබා දෙන්න මන්ත්‍රීවරයෙක් ඇටියට. එහෙම නැතුව එතුමා පල්ලෙහාට ඇවිල්ලා මේවට සාකච්ඡා කරාට කමන්නේ නැහැ.
නෑ 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 කිසිම අප්සෙට් කිරීමේ බලාපොරොත්තුවක් නෑ. මොකද මම කිව්වම සමහරව අර්ජුන රණතුංග මැතුම මෙතන පිළිගත්තට එතුමා සේව් ද ස්පෝට් කියලා එකක් හදාගෙන පව්වෙන්ද උදේ ගිහිල්ලා කට්ටියක් දාගෙන ඉතින් ප්‍රෙස් බීෆින් තියෙනවා. ඉතින් මේකට උත්තර දෙන්න බැදී නැත්තම් මමත් මේ නිකන් මොකද බවට පත් වෙනවනේ. ඉතින් ඒකටත් උත්තරයක් තමයි මම මෙතුමම ඉල්ලගත්තම ලේසියිනේ. මොකද මම මෙතන කොච්චර කිව්වද දන්නේ නැහැ. මෙතුමා ඔක අහගෙන ගිහිල්ලා ආයි සේව් ද ස්පෝට් කියලා තව එකක් හදන් එතනත් කතා කරනවා. ඒ නිසා ඒක එතන මන් දැන් මට දැන් තියන්නේ සේව් ද පෝට් කියලා එකක් වෙනම. නෑ නෑ මම ඉතින් මම නෑ මට මන්තුමා
තව විනාඩි දෙකක් තියෙනවා.
නෑ මම
නවත්තන්න පුළුවන් නැත්තම්.
මන්තුමා
තමයි පාර්ලිමේන්තුවේ බැලි
හරි මම ඒකට උත්තර දෙන්න බැඳිලා ඉන්නවා. ඒක කිසිම ගැටලුවක් නෑ. දැන් මම මේක මම කිව්වම මේක අහන්න නැතුව ගිහිල්ලා ආපහු සේව් ද ස්පෝට් කියලා එකක් තියෙනවා. තියලා එතුමා ආපහු කතා කරනවා. ඉතින් මම සේව් ද පෝට් කියලා එකක් මන් තියන්නලා තියෙන දැන් අනාගතේ. ඉතින් ඒ නිසා කොහොම හරි මෙතුමාට උත්තර ටික දී ගන්න ඕනේ නැති වුණා මට. ඉතින් ඒ නිසා නැත්තම් මොකද මේක ආපුවාම අපි සේව් ද පෝට් එක අපි තියමු වෙන එකද කියලා.
ඔව් අනුතුංග මෙතුමා.
වෙලාවරන් කතා කරන්න ගමන්.
මට ඇත්තටම මේ ඉල්ලා සිටිනවා සේව් ද පෝට් කියන එකට ඇවිල්ලා පුළුවන් නම් ඒක මේ කරන අනවශ්‍ය දේවල් තියෙනවා නවත්තන්න කියලා. ඔබතුමාලා පැත්තකට වෙලා ඉඳලා ඔහොම බොරුවට කියන්න එපා. ඒ පෝට් එකේ ප්‍රශ්න කොටකට මම මූණ දීලා තියෙනවා. මේ මන්ත්‍රීවරු දන්නවා. ඔබතුමාත් ඇවිල්ලා අපිත් එක්ක හිටගන්න ඒක නම් ඒක වැරදි දේවල් නවත්තන්න. මම හිතන්නේ
මොකද මම
රාජපක්ෂ සමත්තුමා දන්න අපි කොච්චර
සාමාන්‍යව
නවත්ත ගන්නද දන්නේ
කියලා. නෑ මම සාමාන්‍යයෙන් මම එතුමට උදව් කරන අපි දෙන බොහොම යාළුවෝ. නමුත් මම සාමාන්‍ය ප්‍රතිපත්තියක් විදිහට අනිත් ඇමතිවරයෙක්ගේ අමාත්‍යංශයක් සම්බන්ධව මම විවේචනය කරන්න යන්නේ නැහැ. ඒක සාමාන්‍ය කැබිනට් සම්ප්‍රදායක්. ඉතින් එතුමාගේ සම්ප්‍රදාය කඩ කරලා එතුමා සේව් ද ස්පෝට් කියලා දානවා. ඉතින් මමත් සේව් ද පෝට් කියලා දැන් එකක් කරන්න. ඒතොර එතුමාගේ ඒකට සහාය දෙන්නත් පුළුවන්. එතුමා කරන්නේ වැරදි ඒවා විවේචනය කරන්නත් පුළුවන්. අපි ඒක කරමු. මම ආරාධනා කරන අපේ ජනතාවක් දෙසම පෙරුණේ ගරු මන්ත්‍රීතුමාලා ඔක්කොම එකතු වෙලා ඒ උද පොට් ව්‍යාපෘති අපි ආපහු පටන් ගමු කියලා. බොහොම ස්තුතියි. මම හිතන්නේ
අලුගම් ඇතුමා.
ගරු
නියෝජ්‍ය සභාපතිතුමනි කතානායකතුමනි ක්‍රීඩා අමාත්‍යාංශයේ මේ වැයිසීසිය ව්‍යාද වෙන අවස්ථාවේදී මම කරුණක් දැනගන්න කැමති. තමුන්නාංශය දන්නවා ක්‍රීඩා අමාත්‍යාංශයට අයිති 20:34 ඩිපෙන්ඩර් රථය පිළිබඳ මහා ආන්දෝලනයක් ඇති වුණා. මම අහන්න කැමති 2013
අමාත්‍යාංශයේ
වාහනේ
මම ක්‍රීඩා
නිල වශයෙන් අපේ අමාත්‍යාංශය මට දුන්නා පාවිච්චි කර
ඕ ඩිෆෙන්ඩර් එක.
ඒක මහින්දානන්ද අලුත්තමගේ වාහනේ නෙවෙයි. තේරුම් ගන්න.
කතානායකතුමනි මඩ ගහනව
නෙවෙයි
2013
අපිට දිවාහාරය සඳහා පාර්ලිමේන්තුව පාර්ලිමේන්තුව දිවාහාරය සඳහා පාර්ලිමේන්තුව දිවාහාරය සඳහා එක දක්වා අත්හිටවනවා.